චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මුක්ඛිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා භවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡන්ති දුග්ගතින් තාවදීගායුකා සත්තා චවන්ති ආයු සංඛයා නත්ති කෝචි භවෝ නිච්චෝ ඉති වුත්තං මහේසිනා තස්මාහි ධීරා නිපකා නිපුනාත්ථ චින්තකා ජරා මරණ මොක්ඛාය භාවෙන්ති මග්ග මුත්තමං භාවෛත්මා සුචින් මග්ගං නිබ්බානෝ ගෝධගාමිනං සබ්බ භවේ පරිඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකහාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බල ධාරී සර්වඥන් වහන්සේ සකල දුක්ඛයන් නිවීමටපත් කරලා සියලු ලෝක සත්වයන් සත්‍යයන් අවබෝධ කරලා තමන් වහන්සේ ලැබුවා වූ නිර්වාණ ධාතුව අන්‍ය සත්වයන්ටද ලබා දෙනුවස් 45 වසක් මුළුල්ලෙහි නිර්වාණ මාර්ගය පැහැදිලි කරමින් නිර්වාණ ධාතුව පැහැදිලි කරමින් ලෝකස්ස භාවය පැහැදිලි කරමින් ධර්මයේ දේශනා කරන්නට යුතුය. එසේ දේශනා කරන ධර්මයේ අතර මේ මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ මේ ලෝකස්ස භාවය ධර්ම මාර්ගයේ සැකමින් දක්වන්නා වූ ගාථා පාඨය. සැබවින්ම මේ බුදුරජාණන් වහන්සේගේම බුද්ධ දේශනාවක් නෙවෙයි. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ, ඒ වගේම සංග්‍රහකාරක තෙරුන් වහන්සේලා අතින් සංග්‍රහ වෙච්ච ගාථාවක්. මේන් කියවුනේ මේ සංසාර සාගරයේ සංසාරයේ තියෙනා වූ යථා ස්වභාවයයි. පින්වතුනි, සසර ජීවත් වෙන සත්වයන් වශයෙන් අප සෑම දිනාම උපන්දා පටන් මිය යන තෙක්ම අනේක වැඩ සිද්ධ කරනවා. මුලින්ම කෑම බීම ගන්නවා, ඒ වගේම ඉගෙන ගන්නවා, ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු නිරත වෙනවා. සමහර කෙනෙක් කසාද බැඳලා විවාහ සිද්ධ කරගෙන අමුදරුවන් පෝෂණය කරනවා, ඒ වගේම පරම්පරාව නඩත්තු කරනවා, ගෙවල් දරවල් සාදා ගන්නවා. මේ වගේ අනේක වැඩ සිද්ධ කරනවා, ධන ධාන්‍ය හොයනවා. මේ දේවල් වල අවසානයක් නැහැ. දිනපතා සෑම දාම එක දිගටම මේ දේ නැවත නැවත සිද්ධ කරන්නට ඕනේ. මෙසේ සිද්ධ කරලත් කතරම් ධනෙ හෙව්වත්, කතරම් විශාල ගොඩනැගිලි තැනුවත්, කතරම් අමුදරුවෝ සිටියත්, යාළු මිත්‍රයෝ සිටියත්, අවසානයේ සෑම දිනාම අතහැරලා ඒ සියල්ලම මෙලව තියෙන්නට හැරලා පරලෝකයට යන්නට වෙනවා, මිය යන්නට වෙනවා. මිය ගියාට පස්සේ ඊළඟ භවයේදී ඒ කිසිදු දෙයක් Tamanට අයිති නෑ. කොටින්ම කියනවා නම් මෙලව මිය ගිහිල්ලා පරලෝකයේ අල්ලපු නිවස ඉපදුනත් ඒ පුද්ගලයාට නැවත ඒ කලින් ජීවිතයේ තිබුණා වූ ධන ධාන්‍යවල අයිතියක් හිමි වෙන්නේ නැහැ. ඒ මිනිස්සු නැවත දැනගත්තත් මේ කලින් ජීවිතයේ හිටපු කෙනා තමයි නැවත ඉපදුනේ කියලා තාමත් ඔහුට ඒ උරුමය නැහැ. ඒ නිසා මේ ජීවිතයේ සොයන, සම්බ කරන, උපයන දේවල් සියල්ලක්ම මරණයෙන් කෙලවර වෙනවා. එහෙම නැත්නම් තමන් ජීවත් වෙලා ඉන්නකොට භෝග ව්‍යසන, ධන ව්‍යසන, ගින්න, ජලය ආදීන් හරි එක සොර සතුරන්ගෙන් හරි විනාශ වෙනවා. මේ වගේ මේ සොයන, උපයන සෑම දෙයක්ම අවසානයේ අත්හරින්නට සිද්ධ වෙනවා. තමන්ගේ මරණයෙන් හෝ ඒ වස්තුන් වල අවසානයෙන්. ඒ නිසා මේ ජීවිත පැවැත්ම, ජීවන පැවැත්ම එක්තරා මට්ටමක නිර්ර්ථක දෙයක්. අර්ථ ශූන්‍ය දෙයක්. අවසානයේදී සියල්ල අත්හරින්නට සිද්ධ වෙනවා. ඒ සියල්ල අත්හැරලා මිය ගිය අතෘෂ්ණාව තියෙන නිසා නැවත මතු උපදින්නට සිද්ධ වෙනවා. ඉපදීම කියන එකේ තවසානයක් නැහැ. තණ්හාව තියෙන තාක්කල් මැරෙන සත්වයා නැවත නැවත උපදිනවා. මේකේ කෙලවරකුත් නැහැ. ඥානවන්ත පුරුෂයෙක්ට මේ සසර ගමනේ මිය යෑම ඉපදීම කියන දෙක නැවත නැවත සිහි කරන්නට නම් නුවණ තියෙන කෙනෙක්ට එක්තරා වෙහෙසක් හිතට දැනෙයි. එකම දේ නැවත නැවත කරනකොට ඒක වෙහෙසක්නේ. ඒ දේ නැවත නැවත කරන්නට තියෙන බව සිහි කරනකොට ඒකත් නැවත හිතට වෙහෙසක්. ඒ කියන්නේ දැන් මේ ජීවිතයේ කොච්චර ධනෙ හෙව්වත් අමුදරුව හිටියත් යාන වාහන තිබුණත් ඒ අද කරන්නා වූ වැඩ කටයුතු රාජකාරි සියල්ලම පින්වතුනි සෑම දිනාටම සසර වසනවන නැවත නැවත සිද්ධ කරන්නට ඕන. එකවරක් දෙවරක් නෙමෙයි ලක්ෂ කෝටි වර සිද්ධ කරන්නට වේවි. ඒ නිසා මේ සසර ගමන කියන එක වෙහෙසකර දෙයක්. නුවණින් හිතනවා නම් මේ තරම් වෙහෙසක් නැහැ. ඒ නිසා මේ සසර කියන එක අර්ථ ශූන්‍යයි නිර්ර්ථකයි. ඉතින් මේ වගේ වෙහෙස ගන්නකොට නැවත නැවත වැඩ කටයුතු කරනකොට මේ අතරතුරේදී සත්‍යයට නොඑක් අවස්ථාවලදී පව්කම් සිද්ධ කරන්නට වෙනවා. ඒ කියන්නේ අමුදරුව පෝෂණය කරන්න ධනය හොයන්නට සිතේ වැරදි සහගත සිටිවිලි අකුසල සිටිවිලි ඇති කරගන්නවා. ඒ වගේම සොරකම් කිරීම, ප්‍රාණඝාතය, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම වගේ පව්කම් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සෑම එකක් සිද්ධ කරාම බොහෝ විට සමහර විට මේ ජීවිතයේදී නින්දා අපහාස වලට ලක් වෙන්න පුළුවන්, රාජ බන්ධන වලට අහු වෙන්නට පුළුවන්, වද බන්ධන වලට අහු වෙන්නට පුළුවන්, සමාජයේ පිළිකුල් කරන්නට පුළුවන්. මෙන්න මේ කියන තැන්වලට මේ පව්කම් කිරීම නිසා භාජනය වෙනවා. ඒ වගේම මරණින් මත්තේදී මේ පව්කම් ඉදිරිපත් වුණොත් මරණ ආසන්නයේදී සතර අපායේ දුකට වැටෙනවා. තිරිසන් ලෝකයට යනවා. ඒ වගේම പ്രേත ලෝකයට යනවා. අසුරනිකායට යනවා. භයංකාර නිරයට යනවා. මේ නිරයවලදී പ്രേත ලෝක ආදීයේදී සැපයක් නම් ඉතිරි වෙන්නේ නැහැ. සැපයක් විඳින්නට නම් ලැබෙන්නේ නැහැ. ගිනි දැල් වලින් පිච්චෙන්නට, පිපාසයෙන් ලත වෙන්නට, ඒ වගේම වෙන සතුන් විසින් අමු අමුවේ මරාගෙන කන්නට, පිපාසාවට සාගින්නට වෙන කෙනෙකුට තමන්ගේ තියෙන දුක කියා ගන්න බැරි වෙන තත්වයට, ඒ වගේම ධර්මයක් තේරුම් ගන්න බැරි තත්වයට, මේ වගේ කියා නිම කල නොහැකි අනේක දුක්ඛයන්ට භාජනය වෙනවා සතර අපාය වැටුණොත්. සතර අපාය වැටිච්ච කෙනාට නැවත සුගතියට එනවා කියන එකත් ලෙහිසි පහසු දෙයක් නෙවෙයි. ඒකට හොඳ උපමාවක් තියෙනවානේ. එක ගෝවි මහතෙක් කුඹුරක් සීසාලා ඒ තම සීසානකොට තමන්ගේ නගුල වියගහ කෙළවරින් කැඩෙනවා. වියගහ කෙළවරින් දෙකට කැඩෙනවා. ඉතින් ඒ වියගහේ කොටස් දෙක එකතු වුණාම තමයි අර විය සිදුර කියන එක නිර්මාණය වෙන්නේ. ඒ වගේ දෙකට කැඩෙනවා. කැඩුනට පස්සේ මේ වියගහ මේ නගුලේ කොටස් දෙක ඒ ගෝවි මහතෙක් උස් බිමක තියලා තියෙනවා. එහෙම තියලා තියෙනකොට වර්ෂාව ඇවිල්ලා ටික ටික මේක ගහගෙන ගිහිල්ලා ඇලකට වැටෙනවා. ඇලකින් දොලකට, දොලකින් ඔයකට, ඔයකින් ගඟකට, ඔය විදිහට දිගින් දිගට වැටිලා මේක ගඟ දිගේ ගහගෙන යනවා. මෙන්න මේ කොටස් දෙක මේ විදිහට ගඟට යනවා කියන එකත් වෙන්නට සම්භාවිතාව බොහොම අඩු දෙයක්. ගඟ දිගෙත් යනකොට මේවා දිරන්නට පුළුවන් වතුර නිසා, මිනිස්සු ගන්නට පුළුවන්, ඒ වගේම නොයෙකුත් ගස්වැල් ආදී හිර වෙන්නට පුළුවන්, පර්වතවල හැපෙන්නට පුළුවන්, ගල්වල. ඉතින් මේ වගේ මේක විනාශ වෙන්නට පුළුවන්. එසේ විනාශවත් නොවි ගඟ දිගේ මේක ගහගෙන ගහගෙන ගිහිල්ලා මහා සමුද්‍රයට වැටෙනවා. මහා සමුද්‍රයට වැටුණත් මේ කෑලි දෙක එකතම යනවා කියන සිද්ධිය හිතන්නට අමාරුයි. බැරි වෙලා හරි එහෙමත් සිද්ධ වෙලා මහා සමුද්‍රයේදී උතරින් හමන සුළඟින් දකුණට තල්ලු වෙනවා. දකුණින් හමන සුළඟින් උතුරට තල්ලු වෙනවා. නැගෙනහිරෙන් හමන එකෙන් බටහිරට, බටහිරෙන් හමන එකෙන් නැගෙනහිරට. මේ විදිහට සෑම් පැත්තටම මේ වියගහේ ඒ කොටස් දෙක තල්ලු වෙවි කියනකොට යම් වෙලාවක මේ දෙක එකට එකතු වෙනවා. එකතු වෙලා නැවත අර සිදුර නිර්මාණය වෙනවා. ඒ සිදුර නිර්මාණය වෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ සාගරයේ ඉන්නවා එක ඇහැක් විතරක් පෙනෙන කන කැස් බෑවේ. මේ කැස් බෑවා මතු පිටට එන්නේ අවුරුදු 100කට වතාවක්. 100කට වතාවක් ඇවිල්ලා තමයි අහස බලනවා මේ තනි ඇහෙන්. මෙහෙම සිද්ධ කරනකොට මේ කන කැස් බෑවා උඩට ඇවිල්ලා අවුරුදු 100කට පාරක් ඒ එක ඇහෙන් අහස දිහා බලනකොට අර බියගහේ කොටස් දෙක එකතු වෙලා ඒ සිදුර නිර්මාණය වෙලා ඒ සිදුර තුලින් අහස දිහා බලනවා කියන සිද්ධිය සිද්ධ විය හැක්කක්ද කියලා අහනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි මේක සිද්ධ වෙනවා කියලා හිතන්නට බොහොම අමාරුයි. සිද්ධ වෙන්න බැරි කමක් නැහැ. නමුත් අතිශයින්ම දුර්ලභ දෙයක්. සිද්ධ වෙන්නට සම්භාවිතාවල් බොහොම අඩු දෙයක්. බොහෝ කාලයකින් තමයි සිද්ධ වෙනව නම් සිද්ධ වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වෙලාවේ කියනවා මහණෙනි මේ වගේ වියගහේ කොටස් දෙක එකට ගඟ දිගේ මුහුදට ගිහිල්ලා මෝදේදී නැවත එකතු වෙලා ඒ එකතු වෙච්ච සිදුර තුලින් කැස් බෑවා කන කැස් බෑවෙක් අහ එක ඇහැකින් අහස බලනවා කියන සිද්ධිය සිද්ධ විය හැක්කක්. ඊට වඩා දුෂ්කරයි, ඊට වඩා දුර්ලභයි සතර අපායට ගිය සත්වයා නැවත සුගතියකට එනවා කියන එක. පින්වතුනි, සතර අපායට ගියොත් නැවත අපායටමයි පත් වෙන්නේ. දැන් පින්වතුන් දැකලා ඇති මේ තිරිසන් සත්වයෝ කුසලයක් සිද්ධ කරන්නේ නැහෙනි. නිතරම බලන්නේ තව කෙනෙක් මරාගෙන කන්න, තව කෙනෙක්ට හිංසාවක් කරන්න, තව කෙනෙක්ගේ දෙයක් පැහැර ගන්න. මේවා කුසල් නෙමෙයි. මේ හැම වෙලාවෙම පහළ වෙන්නේ අකුසල චිත්ත චෛතසිකයෝ. ඉතින් ඒ නිසා ඒ සත්වයෝ මෙරි නැවත උපදින්නේ ඒ ලෝකවලමයි. പ്രേත ලෝක ආදී ඉන්නකොට නැවත අකුසල කර්ම රැස් කරන්නේ නැහැ. නමුත් සාංසාරික වශයෙන් තියෙන කුඩා අකුසල කර්ම පවා ඉදිරිපත් වෙලා එලව විපාක දෙන්න පටන් ගන්නවා. නිරේ ඉන්නකොටත් එහෙමයි. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ සතර අපායට ගියාට පස්සේ සාපිපාසාවෙන්, ඒ වගේම ගිනිදැල් වලින්, ලෝධිය වලින්, ඒ වගේම අනිකුත් සත්‍යයන්ගෙන් නොයෙකුත් ආකාරයේ පීඩා විඳින්මින් මුළු ජීවිත කාලයම දුකකින් තමයි වාසය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ සතරපා දුකටපත් වෙනවා කියන එක මේ සසර ගමනේ සුලබ දෙයක්. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඉතින් ඒ නිසා පව්කම් කරන්න සිද්ධ වෙනවා ජීවිත පෝෂණය කරනකොට. එසේ පව්කම් නොකර ජීවිත ගත කරනවා කියන එක සිද්ධ කරන්න අමාරුයි. සිද්ධ කරන්න නොහැකි වගේ සිද්ධියක්. ඉතින් ඒ නිසා ඒ වගේ පව්කම් කරලා මෙලෙමදී නිന്ദා අපහාස ආදීට ගොදුරු වෙලා මරණින් මත්තේ අපායගාමී වෙන්න සිද්ධ වෙන එක සසර සුලබ දෙයක්. ඒ නිසා සසර ගමන් කරනවා නම් මේ සතර අපා දුක කියන එක තමන්ට උරුමයි කියන එක මතක තියාගන්න. සතර අපා දුක කියන එක තමන්ට සාමාන්‍ය දෙයක් කියන එක මතක තියාගන්න. සසර කියන්නේ මෙබඳු තැනක්. මේ සමහර වෙලාවට පින්කම් කරලා සුගති ලෝකවල උප්පත්තිය ලැබෙනවා. මනුලොව, දිව්‍ය ලෝක, භ්‍රම ලෝකවල. එසේ උප්පත්තිය ලැබුවත් පින්වත්නි ඒ භවයනොත් සදාකාලික භවයන් නෙමෙයි. ඒවත් අවසානයක් තියෙනා වූ භව. නත්ති කෝචි භවෝ නිච්චෝ इति වුත්තං මහේසිනා. භාග්‍යවත් මහා ඍෂි වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ත්‍රිස්සෙක් භූමි තලයේ නිත්‍ය වූ භවයක් නැහැ. නිත්‍ය වූ තැනක් නැහැ. සදාතනික වෙච්ච තැනක් නැහැ. තාව දීගායුකා සත්තා චවන්ති ආයු සංඛය. මෙතරම් දීර්ඝාෂ්ක තියෙන කතරම්ද? මහා කල්ප ගණන්, කල්ප සිය ගණන්, දහස් ගණන්, දස දහස් ගණන්, කල්ප 84000ක් ආයුෂ තියෙන මේව සංඥා නාසඤ්ඤායතනයේ පවා නිත්‍ය වාස භූමියක් නෙවෙයි. එතනින් පවා චුත වෙන්නට සිද්ධ වෙනවා. නැවත කාම ලෝකයට එන්න සිද්ධ වෙනවා. කාම ලෝකයට ඇවිල්ලා නැවත පවුකම් කරලා ආපව අපායට යන සිද්ධ වෙනවා. ඒකනේ කීවේ උක්කිත්තා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා. පුඤ්ඤ තේජසින් සමහර සත්වයෝ කාම රූප අරූප සංඛ්‍යාත භවස්ත්‍රයට යනවා. භවග්ගතම්පි සම්පත්තා පුනාගච්ඡanti දුග්ගතින්. මේ වගේ අරූප ලෝකයේ ඉහළම ලෝකයට ගියත් නැවත ආයුෂය ගෙවීම නිසා කාම ලෝකයට ඇවිල්ලා ඒ වගේම කෙලෙස් වසඟයට ගිහිල්ලා නැවත පවුකම් සිද්ධ කරලා අපායට වැටෙන්නට පුළුවන්. නැවත අපායට ගමන් කරනවා. ඉතින් ඒ නිසා පින් කරගෙන සුගති ලෝකවලට ගියත් මේක සදාතනික තැනක් නෙවෙයි. නැවතත් අපි අර දුක්ඛ චක්‍රයට අතුලත් වෙන දුක්ඛ චක්‍රයට වැටෙනවා. ඒ නිසා මේ සසර කියන එක පවු කරත් ප්‍රශ්නෙමයි අපි ඉන්නේ, පින් කරත් ප්‍රශ්නෙකමයි ඉන්නේ. සුගතියට ගියත් නැවත අපායට ඉන්න සිද්ධ වෙනවා. දුගතියට ගියොත් ඒ දුකේම විඳ විඳ ඉන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ 31 භූමි තලයේ සදාතනික භවයක් නැහැ. කොහි රැඳුණත් නැවත දුකට භාජනීය වීමේ වරෙන්තු අපි ළඟ තියෙනවා. ඒ සඳහා සුදුසුකම අපි ළඟ තියෙනවා. ඒ නිසා මේ සසර ගමන කියන එක සුභ වෙච්ච යහපත් වෙච්ච දෙයක් කියලා කවදාවත් හිතන්න සුදුසු නැහැ. එහෙම තැනක් නෙවෙයි මේක. ඉතින් මේ සසර ගමන මේ වගේ දිගින් දිගට නැවත දුකට භාජනීය වෙවි යන නිසා මේක සාරයක් තියෙන දෙයක් නෙවෙයි. අර්ථයක් වෙනස පවතින දෙයක් නෙවෙයි. මේකේ කොච්චර අදාපි හරි හම්බ කරත් කොච්චර දියුණු වුණත් අවසානයේ නැවත ඒ දේ සිද්ධ කරන්න සිද්ධ වෙනවා. පින්වතුනි, මේ සංසාර ගමනේ මුලක් ආරම්භයක් එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ పూర్ව කෝටිය, పూర్ව කෙලවර නපඤ්ඤායති. ඒක පණවන්නට බෑ. ඒක පෙනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සර්වඥයි. උන්වහන්සේ නොදැකිය හැකි අවබෝධ නොකර හැකි දෙයක් නැහැ. සර්වඥතා ඥාණයට යමක් නොපෙනෙන්නේ පින්වතුනි ඒ නැති නිසා. සංසාරයේ කෙලවරක් මුලක් නැති නිසා තමයි සංගල සර්වඥතා ඥාණයට ආවෝදන වෙන්නේ. සැබවින්ම මුලක් නැතිනම් කෙසේනම් මුලක් දකින්නද? මේ සංසාර ගමන තේරුම් ගන්නකොට, චිත්ත චෛතසිකයන්ගේ පැවැත්ම තේරුම් ගන්නකොට, සත්‍ය ශක්තිය දැනගන උට වැටහෙනවා මේ චිත්ත පරම්පරාවේ මුලක් ආරම්භයක් වෙන්නට බෑ. මේකේ පටන් ගැනීමක් තියෙන්නට බෑ. යම් සිතක් පහළ වීම සඳහා ඊට කලින් සිතක් පහළ වෙලා තියෙන්නට ඕනේ. ඒක පහළ වෙන්නට කලින් සිතක් පහළ වෙලා තියෙන්නට ඕනේ. මේක තමයි අනන්ත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට බලාගෙන යනකොට මුල් සිත කියන්නේ කොහොමදැනට බෑ. මේක පසුපසු කෙරෙන දේශනාවලින් පැහැදිලි කරගන්න පුළුවන් වේවි. කලින් දැනට මතක තියාගන්න සිතක් ඔබ දෙන්නට විශේෂම අවශ්‍යතාවයක් තමයි పూర్වයේ සිතක් ඉපදිලා නිරුද්ධ වෙලා තිබීම. ඉතින් එහෙම බලනකොට මුල්ම සිත කියන්නේ කොහොමදැනට බෑ. ඒ නිසා මේ සංසාර ගමනේ හේතුඵල න්‍යායයේ పూర్ව කෝටියක් పూర్ව කෙලවරක් පනවන්නට බෑ. එහෙනම් මේ සසර ගමන අපි ප්‍රමාණ කර නොහැකි කාලයක් පරිසරලා තියෙනවා. ඒ සෑම භවයකදීම වගේ මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකවලට ආවම ධනය හොයලා තියෙනවා. අමුදරුව ඉඳලා තියෙනවා. ගේදර හොයලා තියෙනවා. යාන වාහන හොයලා තියෙනවා. මේ සෑම එකක්ම අපි කළා අදත් කරනවා. ඒ දේවල් ඊළඟ භවයට ගියාම මේ ජීවිතේ කළා කියලා මතක නැහැ. ඒවා අදත් කරන්නට වෙනවා. තංගතුනේ දැන් අපිට කලින් ජීවිතේ අම්මා තාත්තා මතක නැහැනේ. සහෝදර සහෝදරියෝ මතක නැහැනේ. ඒ වගේ තමයි මේ ජීවිතේ මේ කරන කියන දේවල් සහෝදර සහෝදරියෝ සෑම දිනම ඊළඟට භවයට ගියාම මතක නැහැ. ඒක කරන දේවල් ඊළඟ භවයට ගියාම මතක නැහැ. මේ වගේ භවය සත්‍යයට පටිච්චන්න වෙන නිසා බැහැන නිසා මේක තමයි පරම සැපය මේකමයි කලියුත්තේ කියලා මේ පැමිණිච්ච එකම අවස්ථාව කියලා හිතලා සත්‍යෝ මේකේ ගිලිලා ගැලිලා මේ දේවල් සිද්ධ කරනවා. නමුත් පින්වත්නි මේ සියල්ලම අපි කලින් නැ ඒ අනේක වාරවල සිද්ධ කරපු දේවල් හොයපු ධනය ගොඩ ගැහුවොත් මහමෙරුට වඩා වැඩි. කැටි උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ දිනක් වඩිනකොට පාරේ කූඹිරැලක් දකින්නවා ගෙරිරැලක්. මේ ගෙරිරැල දිහා බලලා කියනවා මහණෙනි මේ ගෙරිරැලෙහි චක්‍රවර්ති රාජ්‍ය නොහොබවපු කෙනෙක් නැහැ. සෑම දිනම චක්‍රවර්ති රාජ්‍ය සසර හොබවලා තියෙනවා. පින්වත්නි මේ වගේ තමයි සසර ස්වභාවය. සසර කියන්නේ මේ වගේ නිර්ර්ථක අර්ථ ශූන්‍ය තනක්. ඉතින් දැන් බලන්නට ඕනේ මේ සසර කියන එක ප්‍රශ්නකාරී අනර්ථකර නිර්ර්ථකර දෙයක්. මෙන්න මේ දෙය මේ සසර පවතිනවා කියලා කියන්නේ මේ ප්‍රශ්න තියල්නම ලැබෙන්නේ කවර දෙයකටද? කවර ධර්මයකටද? සසර කියලා කියන එක සත්‍ය වශයෙන් කුමක්ද කියන එක බලන්නට ඕනේ. සසර කියන එක සරලව කියනවා නම් පින්වතුනි කියන්නට වෙන්නේ සිතකයි කයකයි පැවැත්මකට. සසර කියලා කියන්නේ සිතකයි කයකයි පැවැත්මකට. මේ සිත කය කියන දෙකේ සැබෑ ස්වභාවයේ යථා ස්වභාවයේ ඉස්සර තේරුම් ගන්නට ඕනේ. මේවට අපි කියනවා සත්‍ය වශයෙන් තියෙනා වූ ධර්ම. සාමාන්‍ය ධර්මයේ කියනවා පරමාර්ථ ධර්ම. විද්‍යාමාන භාවයෙන්, පවිතන භාවයෙන් සැබෑවටම තියෙනා වූ දේවල් පරමාර්ථ ධර්ම කියලා කියනවා. මෙන්න මේ දේවල් සොයා ගන්නට නම් බලන්න තියෙන ක්‍රමයක් තමයි සිතට හසු වෙන දේවල් තියෙනවනේ. සිතට හසු වෙන දේවල් වලට අපි කියනවා අර්ථ අර්ථ කියලා. සිතට වැටහෙන දේවල්. මේ සිතට වැටහෙන දේවල් වල සැබෑ වශයෙන්ම තියෙන දේවල් හොයා ගන්නට නම් ඒ වැටහෙන අර්ථය බෙදලා බලන්නට ඕනේ. කඩලා බලන්නට ඕනේ. එසේ කඩලා බෙදලා යනකොට අවසානයේදී නොබෙදිය හැකි නොකැඩිය හැකි තැනකට කමිනෙනවා. එන්නේ ඒ හිතට වැටහෙන නොකැඩිය හැකි නොබෙදිය හැකි අර්ථය තමයි පරමාර්ථය. ඒක තමයි සත්‍ය වශයෙන් විද්‍යාමාන වෙච්ච අර්ථය. මෙන්න මේ දේවල් තමයි ලෝකයේ ඇත්තම පවතින්නේ. අර කලින් කියපු දුක කියන එක සත්‍ය වශයෙන් ලෝකේ තියෙන දෙයක් නේ. නිර්ර්ථක දුක, නැවත නැවත උපදින්නට වෙන දුක, මරණ දුක, ඒ වගේම වෙහෙසෙන්නට වෙන දුක. මේ සෑම එකක්ම ලෝකේ තියෙන සතර අපා දුක, අනිත්‍ය නිසා පහළ වෙන දුක. මේ සියල්ලක්ම ලෝකේ තියෙනවා. මේ දුක් සියල්ලම සත්‍ය වශයෙන්ම තියෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ලෝකයේ සත්‍යතම සත්‍ය වශයෙන්ම මේ අපේ ජීවිතය කියලා හිතන් ඉන්න දෙය යම් පරමාර්ථයක් වෙත්නම්, යම් සත්‍ය ධර්මයක් වේනම් ඒ ජීවිතයයි හිතාගෙන ඉන්න ඇත්තටම තියෙන දේවල් වලනේ මේ දුක තියෙන්නේ. දුක කියන එක සත්‍ය වශයෙන් විද්‍යාමාන නම් ඒ දුක පවතින්නට ඕනේ සත්‍ය වශයෙන් තියෙනා වූ දේවල් වල. සත්‍යම වශයෙන් සංසාරය කියන්නේ මොකද්ද? පරමාර්ථ ඇත්ත මොකද්ද කියලා තේරුම් ගන්නකොට තේරෙනවා මේ පරමාර්ථ වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඇත්තම තියෙනා වූ ධර්ම වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තංගතුනේ පරමාර්ථ වශයෙන් ලෝකයේ තියෙන්නේ නාමයකුයි රූපයකුයි, සිතකුයි කයකුයි. ඉතින් මෙන්න මේ දෙකේ තමයි අර කියපු සතර අපායට යන දුක, නැවත නැවත උපදින්නට වෙන දුක, අර්ථ ශූන්‍ය දුක, ඒ වගේම කෙලවරක් නැති දුක, අනිත්‍යතාව කියන මේ කියලා ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ නාමයයි රූපයයි කියන ධර්මතා දෙකේ. ඉතින් බලන්නට ඕනේ මොකද්ද මේ නාමය රූපය කොහොමද මේක තේරුම් ගන්න කියන එක. පින්වතුනි දැන් අපි එකවරටම තමන්ගේ නිවස සිහි කරොත්. නිවස සිහි කරනකොට මෙතෙක් වේලා නොතිබුණු, නොවැටහුණු, නොතේරුණු අරමුණක් හිතට වැටහුණා නේද? හිතට තේරුණා නේද? පින්වතුනි මේ විදිහට අරමුණක් වැටහෙනවා, අරමුණක් දැනගන්නවා, අරමුණක් මතක් වෙනවා, අරමුණක් තේරුම් ගන්නවා කියලා කියන්නේ සිතක පහළ වීමට. සැබවින්ම කියනවා නම් ඒ සිද්ධ වුණේ එක්තරා සිද්ධියක්. ආරම්මන ග්‍රහණේ නැමති එක්තරා සිද්ධියක්. මේ සිද්ධිය තමයි සිත කියලා කියන්නේ. සිත කියලා කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි.
එක්තරා ක්‍රියා ස්වභාවයක්, ක්‍රියා මාත්‍රයක්, එක්තරා සංසිද්ධියක්. මෙන්න මෙය ලෝකේ සත්‍ය වශයෙන් විද්‍යාමාන වෙන දෙයක්. මෙය කලලා බෙදලා තා බලන්නට බෑ. අරමුණක් ගන්නවා කියන සිද්ධිය ලෝකේ සත්‍ය වශයෙන් තියෙන විද්‍යාමාන වෙන දෙයක්. මේ තවත් කඩන්නට බෑ, බෙදන්නට බෑ. ඒ නිසා මේක පරමාර්ථ ඇත්තක්. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේසය කියලා දෙයක්. මේ මේසය කියලා අපේ හිතට යම් අර්ථයක් වැටහෙනවනේ. මේක නුවණින් බෙදලා විමසලා බලනකොට තේරෙවි. මෙතන මේසය කියලා සත්‍ය වශයෙන්ම දෙයක් නෑ, තියෙන්නේ ලී ගොඩක්. ලී ටිකක් අවකාශයේ එක්තරා ආකාරයකට පිහිටලා තියෙනකොට පනවපු පැනවීමක් විතරයි මේසය කියන එක. මේ ලී ටිකම වෙන ආකාරයකට සකස් කරොත් සමහර විට පුටුව කියලා කියාවි. නැත්තම් ඒ හැඩය අනුව වෙන නාමයකින් ව්‍යවහාර කරාවි. ඒ නිසා ඒ වගේම ලී ටික මොනවා හරි මිටියකින් බැඳලා තිබුණොත් ඒකට ලී ගොඩක් කියලා කියාවි. එහෙනම් සැබවින්ම මේසය කියලා තිබිලා තියෙන්නේ මේ ලී ටික අවකාශයේ පිහිටියා වූ ආකාරය අනුව සිතට වැටහිච්ච ස්වභාවය මාත්‍රයක් විතරයි. මේ ලී ටික මේසය නෙවෙයි. මේසය වුණා නම් ලී ටික කොහොම තිබ්බත් මේසය වෙන්නට ඕනේ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෙන ක්‍රමයකට තිබොත් වෙන විවහාරයක් වෙන්නේ. ඒ නිසා මේසය කියන අර්ථය ඒ ධර්මතා පවතින ආකාරය අනුව සිතට වැටහෙන අර්ථය, වැටහෙන ස්වභාවයක්, වැටහෙන ආකාරයක් විතරයි. සත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. මේ විතර බලනකොට ලී කියන එක තියෙන දෙයක්. ඒ ලී පින්වතුනි නුවණින් බෙදලා යනකොට කුඩා අංශ වලින් හැදිලා තියෙන්නේ. ලීයක් යතු ගානකොට තේරෙනවා මේකේ අංශු ටිකක් තිබිලා තියෙන්නේ. මේ අංශු ටික අවකාශයේ ඉතා ළඟින් ළඟින් පිහිටලා තියෙනකොට ඒ ඉතා කිට්ටු වෙන්නේ ලී අංශු ටික පිහිටලා තියෙනකොට අපි ඒකට කියනවා ලීයක් නිර්මා ලීයක් කියලා. ඒ හැර විනා සත්‍ය වශයෙන් ලීය කියලා දෙයක් නැහැ. අංශු ටිකක් අවකාශයේ ඉතා කිට්ටුවෙන් පිහිටලා තියෙනකොට ඒ පිහිටීම අනුව සිතට වැටහිච්ච ආකාරයක් විතරයි පනවාගත්ත පැනවීමක් විතරයි. මේ විදිහට පින්වතුනි බෙදාගෙන බෙදාගෙන යනකොට ලී අංශුව කියන එකක් තවත් කඩන්නට පුළුවන්. තවත් සියුම් කරන්නට පුළුවන්. ඒකත් සියුම් කරගෙන බෙදාගෙන බෙදාගෙන යනකොට අවසානයේදී භෞතික වශයෙන් බෙදිය නොහැකි අවසාන අංශුවකට පියනවා. ඒ අංශුව කියන එක අවකාශයේ යම් ඉඩක් ගන්නා වූ යම් ස්කන්ධයක් තියනවා බරක් කියන්නා වූ එක්තරා දෙයක්. අංශුවක් දෙයක් ඉඩක් ගන්න දෙයක් වෙනකොට මේක යම් කිසිවකින් මෙහි සංවිතයක් වෙනවා. මේ යමක නිර්මාණය වෙලා තියෙනවා. යමක් යම් දෙයක් නිර්මාණය යමකින් නිර්මාණය වෙලා ඒ නිර්මාණය වෙච්ච දේහි පිහිටියා වූ හැඩය අනුව තමයි ද්‍රව්‍යයක් කියන විවහාරය වෙන්නේ. ධාන්සුව කියලා කියන්නේ ඒ යම් කිසි අවකාශයක් ඉඩක් ගන්නා වූ දෙයක් නේ. එතකොට එහි තියෙන සංයුතිය අනුව ඒ සංයුතියේ තියෙන දේවල් මිශ්‍ර වෙලා තියෙන ආකාරය අනුව හිතට වැටහෙන අර්ථයක් විතරයි. මේ ඉඩක් ගන්න දෙය තවත් බෙදන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ බෙදලා පෙන්නනවා. මේ ඉඩක් ගන්නව අවසාන අංශුවේ පුරාම පැතිරිච්ච තදගතියක් තියෙනවා. මේ තදගතිය කියන එක මේ අංශුවයයි සම්මත අංශුවයි නම් කරන්නා වූ ඒ පරිමාණයේ පුරාවට පැතිරලා තියෙනවා. මේ තදගතිය කියන එක ශක්තියක්, එක ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවයේ අවකාශයෙහි විසිරෙන්නේ නැතුව එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මොනවා හරි බන්ධන ශක්තියකින් ඇලලා බඳලා තියෙනා වූ ශක්තියකින් මේ තද ගතිය එතනට කැටි කරලා තියෙන නිසා, එතනට බැඳගෙන තියෙන නිසා මෙන්න මේ බැඳගත් ගතිය, ඒ බන්ධන ශක්තියත් එතන තියෙනවා. ඒ නිසා තමයි තද ගතිය එක්තරා ප්‍රදේශයක එක්තරා තැනකට කැටි වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇලෙන බැඳෙන බැකිරෙන ස්වභාවය මේ තද ගතිය ඇසුරු කරගෙන තියෙනවා. ඒ ස්වභාවය එතන පවතින්නේ ඒ තද ගතිය නම් වූ පිහිටන්නට උපකාර වෙච්ච ගතිය ඇසුරු කරගෙනයි. ඇලෙන බැඳෙන ස්වභාවයට අපි කියනවා ආපෝ කියලා. තද ගතියට කියනවා පඨවි කියලා ධර්මයේ. මේ ආපෝ ධාතුව පඨවි ඇසුරු කරගෙන තියෙනවා. පඨවි ධාතුව ආපෝ වලින් බැඳගෙන එතන තබාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ධර්මතා දෙකම નિયમિત தත්ත්ව පාලනයක් යටතේ පවතිනට උෂ්ණත්වයක් අවශ්‍යයි. අපි සාමාන්‍ය භෞතික වශයෙන් දැක්කම තේරෙනවානේ උෂ්ණත්වයේ විචලනය වෙනකොට මේ ද්‍රව්‍ය විනාශ වෙනවා. එහෙමනම් මේ ද්‍රව්‍ය වෙන මූල ස්වභාවයේ මේ ලක්ෂණය තියෙනවා. නියමිත උෂ්ණත්වයක් යටතේ තිබෙන නිසා තමයි මේ පඨවි ආපෝ කියන ධාතු දෙක නියමිත තත්වයක් යටතේ පවතින්නේ. ඉතින් මේ තේජෝ ධාතුව කියලා උෂ්ණත්වයට කියනවා. මේ උෂ්ණත්වය කියන එකත් අවකාශයේ විසිරෙන්නේ නැතුව එක්තරා තැනකට කැටි වෙලා තියෙන මේ ආපෝ ධාතුව නැමැති බන්ධණයෙන් ඒක බඳින නිසා. ඒ වගේම මේ උෂ්ණත්වයේ පිහිටලා තියෙන්නේ පඨවි ධාතුව නම් වූ තදගතිය ඇසුරු කරගෙන ආපෝ ධාතුවෙන් ඒ දෙක බැඳලා තියෙනවා. තේජෝ ධාතුවෙන් මේ දෙකම ආරක්ෂා කරනවා. පඨවි ධාතුව ආපෝ වලින් බැඳිලා තේජෝ වලින් ආරක්ෂා කරන ලදුව තියෙනවා. ඉතින් මේ නිසා මෙන්න මේ ධාතු තුන මෙලෙස පිහිටලා තියෙනකොට හොඳට හිතන කෙනෙක්ට තේරෙනවා මේ ධාතු තුනේහි සම්ප්‍රයුක්ත බලය. ඒ කියන්නේ මේ ධාතු තුනේම තියෙන පොදු වශයෙන් ගත්තොත් ඉතිරි ධාතු දෙකම පඨවි තේජෝ කියන ධාතු දෙකම ආපෝ ධාතුව විසින් බැඳගෙන තියාගන්න. බන්ධනය කරලා තියාගන්න. බන්ධනය කරනවා කියන්නේ විසිරෙන්නට දනුව දෙන්නේ නැතුව එතනට කැටි කරනවා කියන එක. මේ අවස්ථාවේදී ආපෝ ධාතුවේ බලය ඇතුළට ඇදිලා තියෙන්නේ. පඨවි ධාතුවයි තේජෝ ධාතුවයි ආපෝ විසින් හකුලවලා තියෙන්නේ. බැඳගෙන තියාගන්න. එහෙම වෙනකොට ඉතිරි ධාතු දෙකට පවතින්නට බෑ. එක පැත්තකට බර වෙනවා. ඇතුළට හැකිලෙනවා. ඒ වැළැක්වීම සඳහා ආපෝ ධාතුවෙන් කරන ඇදගෙන බැඳගෙන තබා ගැනීමට විරුද්ධ වීම වශයෙන් එහා පැත්තට තල්ලු කරන ගතියක් අවශ්‍යයි. එසේ ඒ තල්ලු කරන ගතිය තියෙනකොට අර බලයන්ගේ එක්තරා මට්ටමක තුලනයක් ඇවිල්ලා සම්පූර්ණයෙන් තුලනය වෙනවා නෙමෙයි එක්තරා මට්ටමක තුලනයක් ඇවිල්ලා වායෝ ධාතුව නම් වූ ඒ පුම්බවන ගතියෙන් පිම්බුවාම ඉතිරි ධාතු තුන අවකාශයේහි යම් ඉඩක් ගන්නා යම් ඉඩක හැසිරෙන්නට පටන් ගන්නවා. ඒ වායෝ ධාතුවෙන් පිම්බීම තුළ පඨවි ධාතු එක්තරා පරිමාණයක පරිමාණයක ඒ කියන්නේ අවකාශයක හැසිරෙනවා. තේජෝ වායෝ ධාතු දෙකත් එහෙමයි. ඒ හැසිරෙන ගමන්ම ආපෝ ධාතුව ඒවට විසිරෙන්න දෙන්නේ නැතුව ඒ වායෝ ධාතුවෙන් කරන පිම්බීම නිසා විසිරෙන්න දෙන්නේ නැතුව එයා බැඳගෙන තියා ගන්නවා. තේජෝ ධාතුවේ තුනම ආරක්ෂා කරනවා. පඨවි ධාතුව ඉදිරි තුනටම ප්‍රතිෂ්ඨා උපකාරය වෙනවා. මෙන්න මේ ධාතු හතර නැවත කඩන්නට බෑ. තවත් සිඳින්නට බෑ. පද ගතිය කියන එක අර මේසේ කැඩුවා වගේ කඩන්නට බෑ. ආපෝ ධාතුවත් එහෙමයි. තේජෝ වායෝ ධාතුත් එහෙමයි. එහෙනම් මෙන්න මේවා පරමාර්ථ ධර්ම. මෙන්න මේ කියන පරමාර්ථ ධර්ම එකතු වෙලා තමයි මෙන්න මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ. සත්‍ය වශයෙන්ම මේ අපේ කය බාහිර වස්තු කියනවා පරමාර්ථ ධර්ම වලින් හැදුනා නිර්මාණය වුණා නෙවෙයි පින්වතුනි. මේසේ කියන එක මේ සතර මහා ධාතු නිසා හැදෙනවා නෙවෙයි. සතර මහා ධාතු අවකාශයේ ඔය විදිහට එක එක තැන්වල කේන්ද්‍රගත වෙලා ඒ අංශු වශයෙන් නිර්මාණය වෙච්ච ඒ පවතිනව පරාසයන් ප්‍රදේශයන් ළඟින් පිහිටලා තිබිලා යම් අවකාශයක යම් කිසි ස්වરૂපයකින් යම් ආකාරයකින් පවතිනකොට ඒ පවතින ආකාරයට පනෝප එකක් තමයි මේසය කියලා කියන්නේ පුටුව කියලා කියන්නේ. ඒ වගේම මේ සතර මහා ධාතුන් අවකාශයේ යම් විදියකින් පවතිනකොට තමයි මේ රූප කයක් ශරීරයක් කියලා ව්‍යවහාර කෙරෙන්නේ. ඒ හැරෙවිනා මේ සතර මහා ධාතු වලින් මේසය පුටුව කය කියන එක නිර්මාණය වුණා නෙවෙයි. ඒවා පවතින ආකාරයට පනවාගත් පැනවීමක් විතරයි. ඉතින් ওই විදිහට පරමාර්ථ ධර්ම කියන ඒවා තමයි සත්‍ය වශයෙන්ම විද්‍යාමානයි. සිතක් විද්‍යාමානයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවක් විද්‍යාමානයි. ඊට අමතරත් කෙටියෙන් කාල වේලා අනුව කියනවා නම් මේ සතර මහා ධාතු එකතු වෙන තැනකම අනිවාර්යෙන් හටගන්න තවත් ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද? මේ සතර මහා ධාතු එකතු වෙනකොට ඇසක සංවේදී වර්ණය කියලා ගතියක් හටගන්නවා. ගන්ධේ නාසයට සංවේදී ගන්ධය කියලා ගතියක් හටගන්නවා. දිවට සංවේදී රසය කියලා ගතියක් හටගන්නවා. ඒ වගේම ආහාර වශයෙන් අනුභව කරාට පස්සේ ශරීර අභ්‍යන්තරයේහි අභිනව රූපයන් උපදවන ඕජාව කියලා එක්තරා ගතියක් ලැබෙනවා. මේ සතර මහා ධාතු නිර්මාණය වෙනකොට එයත් එක්ක පෙරපසු නොවි වර්ණ ගන්ධ රස ඕජා කියන ධර්මතා හතරක් නිර්මාණය වෙනවා. ඒ වගේම තවත් හේතු උඩ කර්මය සිත ආදී හේතු උඩ තවත් වෙලාවකට ශබ්දය කියලා ධාතුවක් නිර්මාණය වෙනවා. ඒවත් සතර මහා ධාතු අසුර කරගෙන තියෙන්නේ. ඒ වගේම ඉත්ත්‍ින්ද්‍රිය රූපය පුරුෂින්ද්‍රිය රූපය ඒවා නිසා තමයි මේ ස්ත්‍රී පුරුෂ ආකාර ගැන්විලා තියෙන්නේ. ජීවිතින්ද්‍රිය රූපය ඒ වගේම හදේ රූපය ඒ වගේම චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද ආදී ප්‍රසාද රූපය මේ වගේ රූප ධර්ම 18ක් නිර්මාණය වෙනවා පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වෙද. ඒ පරමාර්ථ වෙච්ච රූප 18 අනුසාරයෙන් තවත් රූප 10ක් ගැන කතා කරනවා. ඒවා සැබෑම පරමාර්ථ නෙවෙයි. පරමාර්ථ අනුසාරයෙන් පවතිනා වූ, පැනෙමින්නා වූ රූප ටිකක්. ඔය විදිහට මේ පරමාර්ථ වශයෙන් රූපය කියන එක කඩාගෙන ගියාම ඔය වගේ සත්‍ය වශයෙන් ලැබෙන ධර්මතා ටිකක් තියෙනවා. සිත කියන එක ආරම්මන ග්‍රහණයමනේ සිත අරමුණු දැනගන්නවා කියන එකනේ සිත. මේ සිතක් පහළ වෙනකොට තවත් බෙදලා බැලුවොත් යම් යම් අරමුණු දැනගන්නකොට පින්වත්නි අපි ඒ අරමුණු වලට ඇලිලා අරමුණු දැනගන්නවා. සමහර අරමුණු එක ගැටිලා අරමුණු දැනගනවා. මේක පරමාර්ථය ඇත්තක්. මේක තියෙනා වූ දෙයක්. සමහර අරමුණු කෙරෙහි පැහැදිලා අරමුණු ගන්නවා. සමහර අරමුණු ගැන ඊර්ෂ්‍යාව නොකමැත්ත හට ගන්නවා. මේ විදිහට පින්වත්නි ආරම්මන ග්‍රහණය නැමැති සිත නම් වූ සිද්ධිය පහළ වෙනකොට ඒ සිතත් නම් වූ සිද්ධියත් සමග තවත් ගුණාංග ටිකක් පහළ වෙනවා. ඒ ධර්මත් එක්ක මොනවාද? තරහව, ඒ වගේම ලෝභය, ඊර්ෂ්‍යාව, ශ්‍රද්ධාව. ලෝභය කියන්නේ අරමුණෙහි ඒ ආරම්මන ග්‍රහණය නැමැති සිද්ධියේ තියෙන අරමුණට ඇලෙන ස්වභාවය. ඒ වගේම ද්වේෂය කියලා කියන්නේ ආරම්මන ග්‍රහණය නැමැති සිද්ධියත් එක්ක හටගන්න ගැටෙන ස්වභාවය. පැහැදීම ශ්‍රද්ධාව කියලා කියන්නේ ආරම්මන ග්‍රහණ ධර්මයත් එක්ක හටගන්න ඒ අරමුණ කෙරෙහි පහදින ස්වභාවය. මේ විදිහට ඒ අරමුණ ගැන ඇලෙන ගැටෙන පහදින ඒ වගේම නුවණින් මනාකොට දැනගන්න ගති මේ සිතත් එක්ක පහළ වෙනවා. මේවට කියනවා සිතේ අංග, සිතේ ගුණාංග, චෛතසික කියලා හඳුන්වනවා. මෙන්න මේවත් නැවත කඩන්න පුළුවන් ඒවා නෙවෙයි. මේවා පරමාර්ථ ඇත්ත. දැන් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ ධර්මතා යම් යම් හේතු උඩ නිර්මාණය වෙනවා. ඒ හේතු නිර්මාණය වීම ප්‍රකාශ කරන්න වෙලාව නෙවෙයි. ඒක පසු දේශනාවදී විස්තර කරගන්න පුළුවන්. මේ ධර්මතා හේතු අනුව තමයි හටගන්නේ. සිත කියනක හටගන්නේ තවත් කලින් හිතක් නිසා. ඒ වගේම රූපය කියනක හටගන්නේ කර්මය, චිත්තය, ඍතු, ආහාරය කියලා ධර්මතා හතරක උපකාරයෙන්. මෙන්න මේ හේතු නිසා හටගන්න ධර්මතා තමයි මේ පරමාර්ථ කියලා කියන්නේ. මෙන්න මේ පරමාර්ථ ධර්මය තවත් කඩන්නට බෑ. හේතු නිසා හටගන්නවා. ඒකෙන් කියන්නට සුදුසු නෑ මේ පරමාර්ථ ධර්මය හේතු තිබුණ නැත්නම් හටගන්නේ නෑනේ. හේතු නිසා හටගන්නව නම් හේතු තිබුණ නැත්නම් හටගන්නේ නෑ. එහෙනම් මේ හේතු වලට පරමාර්ථ ධර්මය කඩන්න පුළුවන් කියලා කියන්නට පුළුවන්. එහෙම කියන්න සුදුසු නෑ. හේතු කියලා කියන්නේත් ඒවා හටගන්න උපකාර වෙන ධර්මත් තවත් පරමාර්ථ ධර්ම ටිකක්. ඒ පරමාර්ථ ධර්ම නිසා තව පරමාර්ථ ටිකක් හටගන්නවා. ඒ හටගන්නා වූ ධර්ම වෙනම ස්වභාවයක් ඇති වෙනම ස්වභාව ධර්ම ටිකක්. ඒට උපකාර වෙන හේතු ටිකක් වෙනම ස්වභාව ධර්ම ටිකක්. ඒ නිසා ඒවා නැවත කඩන්නට බෑ. නමුත් ඒවා හටගන්නේ හේතු නිසා. ඒ නිසා මේ පරමාර්ථ ධර්ම හේතු නිසා හටගත්තට මේවා කඩන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා අවසානයේ කඩලා අවසානයේ ලැබෙන්නා වූ ධර්මතා ටික. මේක තමයි සසර කියලා කියන්නේ. මේ රූපයක නම් වූ සතර මහා ධාතුවක් ප්‍රදාන කරගත්ත අවශේෂ රූපයන්ගෙන් පැවැත්මට කය කියලා කිව්වා. ඒ වගේම ඒ කය අසුර කරගෙන පහළ වෙන ආරම්මන ග්‍රහණයට සිත කියලා කිව්වා. එයත් එක්ක පහළ වෙන සෙසු අනිත් ගුණාංගයන්ට චෛතසික කියලා කිව්වා. මේවා තමයි පරමාර්ථ කියලා කියන්නේ. මේ චිත්ත චෛතසික රූපයන්ගේ පැවැත්මට තමයි සසර පවතිනවා, සසරක පැවැත්මක් කියලා පින්වතුනි කියන්නේ. ඉතින් මේ ධර්මතාවල පැවැත්ම තමයි අර කියපු විදිහට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. චිත්ත චෛතසික රූප ධර්ම සමූහයක දිගින් දිගට නොසිඳී පැවැත්ම තමයි සසර කියලා කියන්නේ. එහි තමයි ඉපදීමේ දුක, ජරාවටපත් වීමේ දුක, මරණ දුක, නැවත නැවත වැඩ කරන්නට වෙන දුක, නිර්ර්ථක දුක කියන මේ සියල්ලම සිද්ධ වෙ තියෙන්නේ. ඒ නිසා මේ චිත්තචෛතසික රූප ටික තමයි සසර වෙන්නේ. මේ තමයි ගැටලුව ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ निराකරණය කර ගන්නට නම් කල යුතු වන්නේ මේ චිත්තචෛතසික රූප ටික සදාතම නිරුද්ධ කරන එක, අවසන් කරලා දාන එක. මේ චිත්තචෛතසික රූප ධර්ම ටික දිගින් දිගට පවතින්නේ මරණින් මත්තේ තණ්හාව නිසා. තණ්හාව දුරු වුණොත් නැවත නැවත චිත්තචෛතසිකව හටගන්නේ නැහැ. ප්‍රශ්නේ අවසానයි. එහෙමනම් කලියුත්තේ මේවා කෙරෙහි තියෙන ඇලීම තණ්හාව නැති කරන එක. ඇලීම තණ්හාව නැති වෙන්නට නම් මේවායේ තියෙන යථා ස්වභාවය දකින්නට ඕනේ. යථා ස්වභාවය හැටියට අර කලින් කියපු ප්‍රශ්න වලත් එක්ක බලනකොට මේ චිත්තචෛතසික රූප ධර්ම සමූහේ නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි මේකට ඇලෙන්නේ සුදුසු නැහැ. මේක දුරු කරන්නට ඕනේ. මේක ප්‍රශ්න වලක්, ප්‍රශ්න ගොඩක්, ගිනි ජාලාවක්. එහෙනම් ඒ තියෙනා වූ සැබෑ ප්‍රශ්න ටික ප්‍රශ්න ලෙස දකිනවා නම්, සැබෑවටම දකිනවා නම් මේ කෙරෙහි තියෙනා වූ තණ්හාව නැති වෙලා යනවා. තණ්හාව නැති වුණොත් මතු උප්පත්තිය සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිට සතරක් වූ ආර්ය සත්‍ය පිළිබඳ දේශනා කරන අවස්ථාවේදී විස්තර කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තෘෂ්ණාවෙන් කොහොමද මතු භවය ඇති වෙන්නේ කියන එක. දැනට මතක තියාගන්න තණ්හාව නිසායි මතු භවය හටගන්නේ. ඒ තණ්හාව නැති කරොත් මතු චිත්තචෛතසික රූපය හටගන්නේ ප්‍රශ්නේ අවසානයි. එහෙනම් මේක දුරු වෙන්නට නම් මේ චිත්තචෛතසික රූපයන් කෙරෙහි තියෙන තණ්හාව නැති වෙන අයුරින් ඒ සැබෑ ස්වභාවය දැක ගන්නට ඕනේ. ඒක දැක ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවනා මාර්ගයක් ප්‍රතිපදාවක් දේශනා කරා. එහිදී මේ චිත්තචෛතසික රූප ධර්මයෝ පරිග්‍රහ කරන්නට, ඒවා ගැන තොරතුරු හොයන්නට පරයායන් දේශනා කරා. එසේ දේශනා කරපු පරයායන් තමයි ස්කන්ධයන් පිළිබඳ දේශනාව. ස්කන්ධ පිළිබඳ දේශනාව, උපාදාන ස්කන්ධ පිළිබඳ දේශනාව, ආයතන පිළිබඳ දේශනාව, ධාතු පිළිබඳ දේශනාව, ආර්ය සත්‍ය පිළිබඳ දේශනාව. මේ සෑමකකින්ම කළේ මේ තියෙනා වූ ප්‍රශ්නය හොඳට ලිහලා පෙන්නවා. මේක පරිග්‍රහ කරන්නට බලන්නට ක්‍රමයක් උන්වහන්සේ අරගෙන දුන්නා. අපි බලන්නට ඕනේ කොහොමද මේ දේශනාවන් සිද්ධ වෙලා තියෙන්නේ. සත්‍ය වශයෙන්ම කියවනේ තියෙන්නේ චිත්ත චෛතසික රූප ටිකක් කියලා. රූප වශයෙන් 28ක් තියෙනවා. ඒවා සියල්ල විස්තර කරන්න අවස්ථාව නෙවෙයි. මේ දිනපතා සිද්ධ වෙන අභිධර්ම සාකච්ඡා වලින්, දේශනා වලින් ඒවා දැනගන්න උත්සාහවත් වෙන්න. ඒ වගේම සූත්‍ර පිටක ආදී පරිශීලනය කළත් මේ යම් යම් රූප දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ රූප ධර්ම 28ක් තියෙනවා. සිත ගත්තම සිත කියන එක ධර්මතාවයෙන් එකක්. ඒක යම් යම් ධර්ම පරයයන්ගෙන් 89ක් 121ක් ලෙස බෙදලා දක්වන්නත් පුළුවන්. ඒ වගේම මේ සිතත් එක්ක හටගන්න ඒ තවත් වෙනස් ගති ලක්ෂණ වලින් යුක්ත වෙච්ච චෛත්‍යක ධර්ම කියලා ධර්මතා 52ක් තියෙනවා. මේ ටික තමයි පරමාර්ථ ඇත්ත. මේ පරමාර්ථ ඇත්ත උන්වහන්සේ එක් අවස්ථාවකදී මේ පරමාර්ථ ධර්ම ටිකම පහකට කඩලා පෙන්නනවා. ඒකට කියනවා ස්කන්ධ පහයි කියලා. මේ පරමාර්ථ ධර්ම ටිකම 12කට කඩලා පෙන්නනවා වෙන පරයයකින්. එතකොට ආයතන 12ක් හැදෙනවා. ඒ ටිකම 18කට කඩලා බෙදෙනවා ධාතු 18ක් ලෙස වෙන පරයයකින්. සත්‍ය හතරක් ලෙස පෙන්වන ආර්ය සත්‍ය හතරක් කියලා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් ලෝකයේ ඉන්න සෑම තිරිසන් සතු සියලු දෙනාම අපිට නානා විදිහට කඩන්න පුළුවන් අන් ඇති සත්තු. එතකොට කොටස් දෙකකට කැඩෙනවා. අපාද, දිපාද, චතුස්පාද, බහුපාද කියලා. එතකොට වෙනම පරියායකින් කොටස් හතරකට කැඩුනවා. ඒ වගේම කිරි නොබී හැදෙන මේ වගේ දෙකට කඩන්නට පුළුවන්. ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක කියලා නැවත තුනක් කොටස් තුනකට කඩන්න පුළුවන්. හැබැයි මේ සෑම කැඩීමකටම ලක් වෙලා තියෙන්නේ සකල සත්ත්ව ප්‍රජාවමයි. ඒ වගේ තමයි පින්වතුනි පරමාර්ථ ධර්ම කියන එක පරමාර්ථ ධර්ම ස්වභාවයක් ස්වභාවයන් ටිකක් පවතිනවා. මේ ධර්මතා ටික එක පරියායකින් පහට කැඩුවා ස්කන්ධ පහයි කියලා. එක පරියායකින් ආයතන පරියායෙන් 12කට කැඩුවා. වෙන ක්‍රමයකින් 18කට කැඩුවා. එකම පරමාර්ථ ධර්ම ටික ඒ සත්‍යයට තේරුම් ගැනීමේ පහසුව පිණිස ක්‍රම කිහිපයකට කැඩුවා. ඒ නිසා තමයි මේ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය පටිච්ච සමුප්පාද සූවිසි ප්‍රත්‍ය ආදී ලෙස නොයෙකුත් ධර්ම පරියායෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ සත්‍යයන්ට උපකාර වෙන වශයෙන්. ඉතින් පින්ගතුනේ පරමාර්ථ ධර්ම අතර තියෙන ධර්ම අතර රූපය කියන එක ආත්ම සංඥාව බොහොම හටගන්න උපකාර වෙන දෙයක්. ඒ වගේම චෛතසිකයක් තියෙනවා වේදනාව කියලා. ඒක වෙන වෙනම ඒ අවස්ථාවලදී විස්තර කරගන්න බලමු. වේදනා පබ්බයක් ඉදිරියේදී එනවනේ. ඒකදී විස්තර කරගන්න බලමු. ඒ චෛතසික අතර තියෙන වේදනාව කියන එක සත්‍යයන්ට ආත්ම සංඥාව දැඩි ලෙස උපදින තැනක්. සංඥාව කියන එක උගත්කම කියන එක ආත්ම සංඥාව බොහෝසේ උපදින තැනක්. ඒ වගේම විඥාණය කියන සිත ආත්ම සංඥාව බොහෝසේ උපදින තැනක්. ඒ වගේම අවශේෂ චේතනාදී සංස්කාර ධර්මයොත් ආත්ම තණ්හාව උපදිනට උපකාර වෙන තැන. මෙසේ රූපය, වේදනාව, සංඥාව, විඥාණය, සංකාර. මේයින් රූපයටයි වේදනාවටයි සංඥාවටයි විඥාණයට තමයි දැඩිම ආත්ම සංඥාව හටගන්නේ. සංස්කාරයන් කෙරෙහි ආත්ම සංඥාවට වඩා සාමාන්‍යයෙන් අරහතර කෙරෙහි සංඥා විපල් වැඩි දෘෂ්ටියෙන් වැඩි, වැඩි හැඟීම් වැඩි. නමුත් අර සංස්කාරය කෙරෙහි වැරදි හැඟීමක් නැතුව නෙමෙයි ඒවා කෙරෙහි වැරදි හැඟීමක් ප්‍රබල ලෙස හට ගන්නවා. ඉතින් මේ විදිහට මේ ආත්ම සංඥාව හටගන්න රූප වේදනා සංඥා සංඛාර කියන ධර්මතා රාශිය එකතු කළා ස්කන්ධ පහකට කඩලා ස්කන්ධ පහක් කියලා දේශනා කරා. ස්කන්ධ ස්කන්ධ කියලා කියන්නේ පින්වතුනි රාශියට සමූහයට. රූප සමූහයට කිව්වා රූප ස්කන්ධයක් කියලා. වේදනා සමූහයට කිව්වා වේදනා ස්කන්ධයක් කියලා. සංඥා සමූහයට කිව්වා සංඥා ස්කන්ධයක් කියලා. සංස්කාර සමූහයට කිව්වා සංකාර සමූහ සංකාර ස්කන්ධයක් කියලා. සූත්‍රාන්ත ක්‍රමයෙන් නම් චේතනාව එකම සංස්කාර ස්කන්ධයයි. නිෂ්පරියාය දේශනා ක්‍රමයට අභිධර්ම දේශනා ක්‍රමයට නම් සංචේතනාව සහිත වෙච්ච අවශේෂ චෛතසික 49යි. චේතනාව සහිත චෛතසික 50යි. ඒ 50ම සංස්කාර ස්කන්ධයයි. සිත් සියල්ලම විඥාන ස්කන්ධයයි. එතන මේ විදිහට මේ ආත්ම සංඥාව හට ගැනීමට ප්‍රබල ලෙස උපකාර වෙන ධර්ම ටික ඒවා පරිග්‍රහ කිරීම සඳහා ස්කන්ධ ලෙස පහකට කැඩුවා. මේ පහකට කැඩුවත් විශේෂයෙන්ම මෙතනදී විදර්ශනාවට ලක් වෙන්නේ ආත්ම සංඥාවට ලක් වෙන්නේ ලෞකික ස්කන්ධයෝ. ලෞකික ස්කන්ධයෝ කියලා කීවේ ආත්ම තණ්හාවට උපකාර වෙන ස්කන්ධ ටිකක් කියන ඒවට කියන උපාදාන ස්කන්ධ කියලා. මේක දැන් මේ කඩලා බෙදලා පෙන්වන්නට වෙලාව නෙමෙයි දල වශයෙන් තමයි මෙතනදී අපි සඳහන් කරන්නේ ස්කන්ධ පබ්බේදී මේක පැහැදිලි ලෙස නිර්වෘත් ලෙස බෙදලා දක්වන්නට තියෙනවා. ඉතින් ඒ නිසා සියල්ලෙන් සියල්ලම මේ පරමාර්ථ ධර්ම ටික නිර්වාණය අතහැරලා අවශේෂ පරමාර්ථ ධර්මයෝ ස්කන්ධ පහකට සංග්‍රහ කරා. ඒවා අතිනු තණ්හාව උපාදානයේ හටගන්නේ ලෞකික ස්කන්ධයන්ට. ඒ ටික උපාදාන ස්කන්ධ ලෙස සංග්‍රහ කරා. ලෝකෝත්තර චිත්ත චෛතසික ධර්මයෝ මේ උපාදාන ස්කන්ධ කියන සංග්‍රහයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒවට ඉවත් වෙනවා. ඉතින් ඒ නිසා දැනට මතක තියාගන්න ආත්ම සංඥාව දැඩි ලෙස හටගන්න නිසා මේ වගේ කොටස් පහකට බෙදුවා. ඒ දැඩි ලෙස හටගන්නා වූ පරමාර්ථ ධර්මයෝ සමූහ සමූහ වශයෙන් එකතු කරලා පරිග්‍රහ කිරීම සඳහා ස්කන්ධ රාශිය කියන අර්ථයෙන් මේවා ස්කන්ධ කියන අර්ථයෙන් කැටි කරලා දේශනා කරා. රූප සමූහය රූප ස්කන්ධයයි. වේදනා සමූහය වේදනා ස්කන්ධයයි. සංඥා සමූහය සංඥා ස්කන්ධයයි. සංඛාර සමූහය සංස්කාර ස්කන්ධයයි විඥාන සමූහය විඥාන ස්කන්ධයයි. ඔන්න ඔය විදිහට ස්කන්ධ පහකට කැඩුවා. ඊළඟට තවත් සමහර කෙනෙක්ට මේ විදිහට පරිග්‍රහ කරාට අර කියපු පරමාර්ථ ධර්මයන් කෙරෙහි තණ්හාව නැති වෙන්නේ නැහැ. ඔවුන් සමහර කෙනෙක්ට තියෙනවා මේ ක්‍රියා කරන අරමුණු ගන්න රස මිදින දැනගන්න මේ නාම ධර්මය. නාම ධර්මයන් අරමුණු ගන්නෙ සිතෙන් අරමුණ දැනගන්නවා. ඒකම සිතේ යම් යම් ගති හට ගන්නවා. ඒවත් අරමුණ එක්තරා මට්ටමකින් ගන්නවා. දැන් ලෝභය කියන්නේ සිතේ හට ගන්න ගතිය. ඒ ලෝභයෙන් අරමුණ ගන්නවනේ අරමුණට නැලෙන්නේ. ද්වේෂයෙන් අරමුණ ගන්නවා. ඒ නිසා චෛසිකත් අරමුණ ගන්නවා කියලා මතක තියාගන්න. ඒ නිසා මේ චිත්ත චෛසික සමූහයටම කිව්වා නාමයෝ කියලා. අරමුණට නැමෙන අර්ථින් නාම කියලා කියනවා. අරමුණට නැමෙන අර්ථින් නාම කියලා කියනවා. නම අසා දැනගත යුතු අර්ථිනුත් නාම කියලා කියනවා. ඒ නිසා මේ අරමුණට නැමෙන ධර්මතාවලට නාම කියලා කියනවා. මේ චිත්තචෛතසික ධර්මවල තියෙනවා එක එක කෘත්‍යයන්. වේදනාව අරමුණු රස විඳිනවා. සංඥාව අරමුණු දැනගන්නවා. අරමුණු හඳින ගන්නවා. චේතනාව උත්සාහවත් වෙනවා. වීරිය චිත්තචෛතසිකයන් රුකුල් දෙනවා. ඒකාග්‍රතාවයේ අරමුණු ඒකාකාරයක පිහිටනවා. මේ විදිහට මේ චෛතසික 52ටම වෙන වෙන කෘත්‍ය තියෙනවා. සිතේ කෘත්‍ය තමයි ආරම්භන ග්‍රහණය. මේ විදිහට ඒ කෘත්‍යයන් යුක්ත වෙච්ච චිත්තචෛතසික ධර්ම සමූහය යම් යම් අරමුණු ගන්නකොට සමහර සිත්වල රස විඳීම ප්‍රකටයි, වේදනාව ප්‍රකටයි, හැඳිනීම සංඥාව ප්‍රකටයි, සමහරේවල ලෝභය ප්‍රකටයි, සමහරේවල ශ්‍රද්ධාව ප්‍රකටයි. මේ විදිහට ඒ චිත්තචෛසිකයන් විසින් කරන කෘත්‍යෝ සමහර විට ප්‍රකට වෙනවා. ඉතින් සමහර සත්වයන්ට මේ අරමුණු දැනගන්නේ, අරමුණු රස විඳින්නේ, අරමුණු හැඳිනගන්නේ, ඒ වගේම අරමුණු කෙරෙහි පහා දින්නේ, මෛත්‍රී වඩන්නේ කෙනෙක් මම කියලා හැඟීමක් හට ගන්නවා. මෙන්න මේක නාමයන් කෙරෙහි පවතිනා වූ, මේ නාමය ක්‍රියා කරනවා කියලා පවතිනා වූ ආත්ම සංඥාවක්. මෙන්න මේ ආත්ම සංඥාව ඇති ඇයට ස්කන්ධ ක්‍රමයෙන් විදර්ශනා කරාට පරිග්‍රහ කරාට ආත්ම සංඥාව තෘෂ්ණාව දුරු වෙන්නේ නැහැ. ඕන් විසින් කරන්නට ක්‍රමයක් ලෙස ආයතන 12 දේශනා කරා. මොනවාද ආයතන ලෙස කීවේ? මේ නාම ලෙස හැඳින්වන්නේ චිත්තචෛතසික සමූහයක්. මේ සමූහය කෙරෙහි ආත්ම සංඥාව තියෙන්නේ. චිත්තචෛතසිකව පින්වතුනි හටගෙන ක්‍රියා කරන තැන් ටිකක් තියෙනවා. ඒ හටගෙන ක්‍රියා කරන්නා වූ තැන් නිසා තමයි මේ ධර්ම හටගන්නේ. ඒවා නැතුව මේවට පවතින්නට බෑ, හට ගන්නට බෑ. චක්ෂුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇස කියලා කියනවා. ගැඹුරට ගත්තොත් චක්ෂු ප්‍රසාදේ රූපයක් මේක. මේ චක්ෂුව කියලා කියන්නේ චිත්තචෛසිකය හට ගන්න තැන. රූපය කියලා කියවේ චිත්තචෛසිකය අරමුණු කිරීම වශයෙන් හට ගන්න තැන. චක්ෂුව හට ගන්නවා නිවස වගේ, චිත්තචෛසික රූපෙහි රැස් වෙනවා. හරියට ගහක පක්ෂීන් එකතු වෙනවා වගේ. ඒව අරමුණු කිරීම වශයෙන්. ඒ නිසා මේ චක්ෂුව රූපය කියන දෙක අර කියපු චිත්තචෛතසිකයන් හට ගන්න තැන් දෙකක්. මෙන්න මේ දෙකේ උපකාරයෙන් අර කියපු චිත්තචෛතසිකය හටගෙන අර කියපු ආකාරයට රස විඳීම, අරමුණු හැඳින ගැනීම, ඒ වගේම ඇලීම් ගැටීම් සිද්ධ කරනවා මිසක් මේ චිත්තචෛතසිකයන් තනියම හට ගන්නට බෑ, පවතින්නට බෑ. සිතට සිත කියන්නේ අරමුණු දැන ගැනීමක්මනේ. එහෙමනම් අරමුණක් නැතුව සිතට පහළ වෙන්න බෑනේ. ඒ වගේම මතක තියාගන්න කාම මේ පංචභෝකාර භවෙහි රූපයක් නැතුව සිතට පවතින්නටත් බෑ. අරූප ලෝකෙහි රූපයක් නැතුව පවතින්නේ කලින් වඩපු විශේෂ භාවනා බලයක් නිසා. ඒක විශේෂ වෙනම විස්තර කරන්නට තියෙනවා. ඒ කියන්නේ හරියට උදාහරණයක් ලෙස ගත්තොත් සාමාන්‍යයෙන් මැටි කියන එක වතුරේ දියවෙනවනේ. නමුත් මේක ගින්නෙන් රත් කරලා මනාකොට සකස් කරොත් වතුරේ දියන ඕන තැනකට හදන්නට පුළුවන්. ඒ වගේ තමයි සාමාන්‍ය සිතට රූපයක් ඇසුරු කරන්නට ඕනේ. නමුත් භාවනා වශයෙන් වඩලා ශක්තිමත් කරොත් එහෙම ඒක අවස්ථාවක් එනවා හරියට මැට්ට ගින්නේ පුළුස්සලා වතුරේ දියන ඕන තත්වයට හත්පත් කළා වගේ රූපයක් ඇසුරු නොකර පැවතිය හැකි තත්වයකට මේ සිත ගන්නට පුළුවන්. එහෙම ගත් අවස්ථාවක් තමයි අරූප ලෝකයේ පවතින්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් සිතකට රූපයක් ඇසුරු කරන්නට උන් රූපයක් නැතුව හට ගන්නට බෑ. එහෙමනම් අර විඳීම්, දැනීම්, හැඳිනීම් කරන්නා වූ නාම ධර්මයෝ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. අර කියපු චක්ෂුව නිසා හටගන්න ධර්මයක්. ආරම්මන රූප ආරම්මන නිසා හටගන්න ධර්මයක්. ඒ නිසා මේ ධර්මයෝ ආත්මයෝ වෙන්නේ නැහැ. මේ ධර්මයෝ නිස්සත්ත්ව, නිර්ජීව, වසඟේ නැත්තා වූ ධර්ම ටිකක්. ওই විදිහට අර කියපු ආත්ම සංඥා ප්‍රබල අය මේ චිත්තචෛතසිකය හටගෙන ක්‍රියා කරන තැන් අනුව මනසිකාර කරනකොට ආත්ම සංඥාව දුර වෙලා යනවා. ওই විදිහට චිත්තචෛතසිකය හටගෙන ක්‍රියා කරන තැන් 12ක් ලෙස ආයතන 12ක් බෙදුවා. අර කියපු පරමාර්ථ ධර්ම ටිකම තමයි. චිත්තය රූප 28, චෛතසික 52 කියන පරමාර්ථ ධර්මයෝම නිවනත් මේකට ඇතුළත් කරනවා. මේ ධර්මතා ටික සියල්ලම මේ කියපු ආකාරයට චිත්තචෛතසිකය හටගෙන ක්‍රියා කරන්නා වූ තැන් ලෙස අරගෙන 12කට බෙදුවා. බෙදුවේ අර කියපු නාමයේ කෙරෙහි තියෙන ආත්ම සංඥාව දුරු කිරීම සඳහා. කොහොමද චක්ෂුව චක්ෂායත චක්ෂු ප්‍රසාදේ ආයතනේ චක්කායතනේ සෝත ප්‍රසාදේ සෝත ආයතනේ ගාහන ආයතනේ ජීවහ ආයතනේ කාය ආයතනේ කියලා පහයි. ඒ වගේම මන ආයතනේ කියලා හයයි. භවාංග සිතට සාමාන්‍ය සීලම සිත් වලට මන ආයතනේ සීලම සිත් මන ආයතනේ. ඊළඟ රූප ආයතනේ සද්ද ආයතනේ ගන්ධ ආයතනේ රස ආයතනේ පොට්ටබ්බ ආයතනේ ධම්ම ආයතනේ. මුලින් දැක්වූ ආයතන හය චක්ෂුවේ ඉඳලා මනේ මනස දක්වා අර කියපු චිත්තයිසිකව හටගන්නේ මේ මන ආයතනේ. ඒකේ මේ ආයතන හය. ඒවා ඇතුළු කරගෙන හටගන්න. ඒ වගේම අර පස්සේ කියපු ආයතන හය අරමුණු කරගෙන හටගන්න. මේකේ සමහර අවස්ථාවල යම් යම් වෙනස්කම් හටගන්නවා. පොදුවේ කියනකොට ওই විදිහට චක්ෂුවේ ඉඳලා මනේ මනස මන ආයතනයේ දක්වා ආයතන හය ඇසුරු කරගෙන චිත්තසයිසුක හටගන්නවා. ඒ වගේම රූප ආයතනයේ ඉඳලා ධම්මා ආයතනයේ අරමුණු කරගෙන චිත්තසයිසුක හටගන්න. ඒ හැරෙවිනා මේ චිත්තසයිසුක කියලා ආත්මයක් තනියම ක්‍රියා කරන කෙනෙක් නෙවෙයි. මෙන්න මේ ගතිය දුරු කරන්නට ආයතන 12කට කළ දේශනා කරා. ඊළඟට ධාතු වශයෙන් 18කට කැඩුවා. කොහොමද මේ චිත්තසයිසුක ධර්මයෝ රූප ධර්මයෝ ස්වභාවයෙන්ම සත්වයක් නොවිච්ච පුද්ගලයක් නොවිච්ච ධර්මතා ටිකක්. ඒ කියන්නේ නිස්සත්ත්ව නිර්ජීවාර්ථයෙන් යුක්තයි. ඒ වගේම මේ ධර්මතා පාලනය කරන මවන දෙවියෙක් බ්‍රහ්මයෙක් එහෙම නැහැ. මේවා තමන්ගේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච ධාතු ටිකක්. තමන්ගේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච ධර්ම ටිකක්. තමන්ගේ ස්වභාවය තමන්ගේ ලක්ෂණයේ ධරණ නිසා අත්තානං ස්වභාවං ධාරේති इति ධාතු. තමාගේ ස්වභාවය අත්නෝ ස්වභාවං ධාරේති इति ධාතු. තමාගේ ස්වභාවයේ ලක්ෂණයේ ධරණ ධර්ම ටිකට ධාතු කියලා කියවා. මෙතනදී විශේෂයෙන්ම සත්පුද්ගල ස්වභාවයේ දුරු කිරීම සඳහා මේක දේශනා කළේ. ඒ වගේම සමහර කෙනෙක්ට අරමුණු දැනගන්න විඥාණය කෙරෙහි විශේෂ ආත්ම සංඥාවක් තියෙනවා. ඒ විඥාණය කෙරෙහි තියෙන ආත්ම සංඥාව දුරු කිරීම සඳහා අර ආයතනවල 12ට කැඩුවනේ. ඒ 12ට කඩපු ටික ඒ 12ට කඩපු ආයතනවල මන ආයතනේ අරගෙන තවත් කොටස් 6කට කඩලා සම්පූර්ණයෙන් විඥානයේ කොටස් 7කට එකතු කරලා මන ආයතනයේ 6කට නැවත කොටස් තවත් වැඩිපුර කොටස් 6කට කඩලා එතකොට ඒකත් එක 7යිනේ. ඒ 7කට කඩලා විඥානයේ පිළිබඳ විස්තර දේශනාවක් කළා. ඒක ධාතු දේශනාව. මේකෙන් කරේ විඥානයේ පිළිබඳ තියෙනා වූ ආත්ම සංඥාම දුරු කිරීම සඳහා. කොහොමද චක්කු ධාතුව, සෝත ධාතුව, ඝාන ධාතුව, ජීවහා ධාතුව, කාය ධාතුව, ඒ වගේම රූප ධාතුව, සද්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, පොට්ටබ්බ ධාතුව, ඒ වගේම චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ඝාන විඥාන ධාතුව, ජීවහා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව, මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව වගේ 8කට කැඩුවා. 18කට කැඩුවා. මේ කැඩුවේ අර විඥානයේ කෙරෙහි තියෙනා වූ ආත්ම සංඥාව ඇසින් රූප දකින්නේ මම කණෙන් ශබ්ද අහන්නේ මම කියලා ඒ විඥාණයන් කෙරෙහි තියෙනා වූ ආත්ම සංඥාව දුරු කිරීම සඳහා මේ රූප දැකීම ශබ්ද ඇසීම සිද්ධ කරන්නා වූ චක්කු විඥාන සෝත විඥාන ආදී වෙනම කඩලා මේ ධාතු 18ක් අරගෙන දේශනා කරන්නට යෙදුණා. මේ විදිහට මේ ස්කන්ධ ආයතන ධාතු වශයෙන් මේ දේශනාවන් සිද්ධ කරා අර කිව් පරමාර්ථ ධර්මයන් කෙරෙහි තියෙනා වූ තණ්හාව නැති කිරීම සඳහා. ඒ වගේම තව තැනකදී දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ගාරය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය කියලා ආර සත්‍ය හතරකට කැඩුවා. එසේ කැඩුවේ තමන්ගේ ඒ තියෙනා වූ පීණන සංකතය කියන්නේ දුක් උපදවන දුකක් වෙන පීඩා කරන ගතියෙන් දුක්ඛ සත්‍ය දේශනා කරා. ඒ වගේම දුක් උපදවන අර්ථයෙන් පරමාර්ථ ධර්මයෝ සමුදය සත්‍යෙන් දේශනා කරා. ඒ දුකේ නිරෝධය වන අර්ථයෙන් නිරෝධ සත්‍ය දේශනා කරා. ඒ දුක්ඛ නිරෝධයට මාර්ගයේ වශයෙන් ප්‍රතිපදාව ලෙස මාර්ග සත්‍ය දේශනා කරා. අර කිව් පරමාර්ථ ධර්ම සමූහයේම පීඩන සංකත කියන ඒවා, ඒ කියන්නේ සාමාන්‍යිකව සංඛාර විපරිණාම ආදී නොයෙකුත් දුක්ඛයන්ට ගොදුරු වෙන, දුක්ඛයන්ට ලක් වෙන, ඒ දුක්ඛයන්ගෙන් පීඩා ඇති කරන අර්ථයෙන් දුක්ඛ සත්‍යය කියලා කොටසක් පරමාර්ථ දේශනා කරා. ඒ දුක්ඛ සත්‍ය නැවත නැවත උපදවන ලෝභය, තෘෂ්ණාව සමුදය සත්‍ය ලෙස දේශනා කරා. ඒ දෙකෙහිම නැති බව නම් වූ, ඒ දෙකෙහිම සදාතනික නිරෝධය නම් වූ නිර්වාණ ධාතුව දෙක්ක නිරෝධාරය සත්‍ය ලෙස දේශනා කරා. ඒ සඳහා ප්‍රතිපදාව වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍ය ලෙස දේශනා කරා. මෙන්න මේ විදිහට අර පරමාර්ථ ධර්ම ටික සත්‍ය වශයෙන් හතරකට බෙදුවා. මේකත් දේශනා කරේ ලෝක ස්වභාවය තේරුම් ගන්නට. මේ විදිහට මේ ප්‍රශ්නයක් වෙච්ච, ගැටලුවක් වෙච්ච මේ ධර්මතා සමූහය ස්කන්ධ, දා ආයතන, ධාතු, ආර්ය සත්‍ය ලෙස කැඩුවා. මෙන්න මේ ධර්මතා ටික මේ විදිහට පරිග්‍රහ කිරීම තුළ තමයි තණ්හාව දුරු වෙන්නේ. ඉතින් මේ පරිග්‍රහ කිරීම සඳහා ඒකට කියනවා භාවනා විපස්සනා වැඩිම කියලා. විපස්සනා වැඩිම සඳහා තමන් තුළ ගොඩනැගී යුතු, ඇතිවිය යුතු ධර්මතා ටිකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය ආදී විපස්සනා කරාම තණ්හාව සම්පූර්ණයෙන් නැති කරවෙන ධර්මයක් හටගන්නවා. ඒකට කියනවා මාර්ගහිත කියලා, ලෝකෝත්තර මාර්ගහිත කියලා. මේ මාර්ගිතේ සම්පූර්ණයෙන් තණ්හාව නැති කරලා දානවා, නිවන සාක්ෂාත් කරනවා. ඉතින් මේ මාර්ගහිත මෙසේ මේ සිද්ධ කරන්න આવු මාර්ගහිත තමයි මේ සංසාර දුක්ඛයේ දිගින් දිගට යන තණ්හාව නැති කරලා දාන්නේ. ප්‍රහාණ කෘත්‍ය සිද්ධ කරන්නේ මෙයයි. ඉතින් මේ ප්‍රහාණ කෘත්‍ය සිද්ධ කරන මේ විශේෂ අවබෝධයට මාර්ගඥාණයට කියනවා බෝධි බෝධි කියලා. මේ බෝධිය හෙවත් මාර්ගඥාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ධර්මතා ටිකක් තියෙනවා. මේ අවශ්‍ය වෙන ධර්මතා ඒ බෝධියගේ හෙවත් මාර්ගඥාණයේ පැත්තේ තියෙන දේවල්. අනිත් දැන් මාර්ගඥාණය කියන්නේ මේ සංසාර දුක නසන නැති කරන දෙයක්නේ. සංසාර දුක ප්‍රහාණය, සංසාර දුක්ඛ ප්‍රහාණය කෘත්‍ය කර, සංසාර දුක්ඛ ප්‍රහාණය කිරීම නැමැති කෘත්‍ය කරන දේ. ඒ කෘත්‍ය සිද්ධ කරන්නේ මාර්ගහිතෙන්නේ. ඒ නිසා එය මේ ලෝකයට පටහැනි. ලෝකයට පටහැනි කියන්නේ ලෝකයට විරුද්ධ ධර්මයක් එක්තරා විදිහකට. ඉතින් මේ මාර්ගසිතට උපකාර වෙන ධර්ම මාර්ගසිතගේ පැත්තේ තියෙනවා. ඒ පක්ෂයට අයිති දේවල්. ඉතින් ඒ නිසා මාර්ගසිත උපදවන්නට උපකාර වෙන මාර්ගසිත උපදවන්නට උපකාර වෙන ධර්මතා මේ මාර්ගහිත නම් වූ බෝධියගේ පැත්තේ ඒ පක්ෂයට අයිති දේවල්. ඉතින් මේ නිසා මේ බෝධියගේ පක්ෂයට අයිති පක්ෂයට අයිති කියනකොට පක්ෂයට කියන පක්ක කියලා. පක්ක කියන එකට ඊය ප්‍රත්‍ය කියන කෙනකොට පාලි ව්‍යාකරණයේදී එයින් ඇතුළත් වෙනවා එහිට ඇතුළත් කියන එක. දැන් පංච වර්ගය කියනනේ පස් දෙනාගේ වර්ගයනේ. පස් දෙනාගේ වර්ගයට ඇතුළත් වෙච්ච කියන අර්ථය ගන්නට ඊය කියන ප්‍රත්‍ය දෙලා පංච වග්ගීය කියලා හැදෙනවා. උදරයට අයිති උදරයේ ඇතුළත් කියන ආමාශයේ තියෙන කෑම වලට කියන උදරිය කියලා. උදරය කියන්නේ ආමාශයට. ආමාශයේ ඇතුළත් ධර්ම වලට ධර්ම හඳුන්වන්නට භාෂාවේ ඊය ප්‍රත්‍ය දුවම උදරියන් කියලා හැදෙනවා. මේ විදිහට මේ බෝධියගේ හෙවත් මාර්ගඥානෙහි පක්ෂේහි ඒ පැත්තේ තියෙනා වූ ධර්ම වලට ඒ උපදවන්ට උපකාර වෙන ධර්ම වලට බෝධිපක්ඛය කියලා හැදෙනවා. මේ බෝධිපක්ඛය කියලා කියන්නේ මාර්ගඥාන සංඛ්‍යාත ඒ බෝධිය උපදවන්නට උපකාර වෙන ඒ මාර්ගඥාන සංඛ්‍යාත බෝධියගේ පක්ෂේහි ඒට කිට්ටු වෙච්ච ඒට උපකාර වෙච්ච ධර්ම සමූහයට බෝධිපක්ඛය ධර්ම කියලා කියනවා. මේ බෝධිපක්ඛය ධර්ම කරන් සිද්ධ කරන්නේ අර කියපු තෘෂ්ණාව ෂය කරන තෘෂ්ණාවගේ ෂය කිරීම නැමැති කෘත්‍ය සිද්ධ කරනු ලබන ඒ මාර්ගසිත ඉපදවීමට උපකාර වීමයි. තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධය නැමැති කෘත්‍ය සිද්ධ කරන්නේ මේ මාර්ගහිතෙන්. මේ මාර්ගහිතෙන් ඒ මාර්ගහිතෙන් ඒ කෘත්‍ය සිද්ධ කිරීමට නම් ඒ උපදින්නට ඕනේ. ඒපදීමට නම් උපකාර වශයෙන් ධර්මතා ටික හැදෙන්නට ඕන. ඒව තමයි බෝධිපක්ඛිය ධර්ම කියලා කියන්නේ. මේ බෝධිපක්ඛිය ධර්ම ඉපදවීම තමයි මේ මාර්ගසිත ඉපදවන්නට තියෙනා වූ එකම උපාය. මේ බෝධිපක්ඛිය ධර්මයන් නූපදවා මාර්ගසිත නූපදවන්නට බෑ. ඒ නිසා අර කියපු ප්‍රශ්නයක් වෙච්ච පරමාර්ථ ධර්ම සසර දුක නැතිරි කරන්නට ඕනේ නම් අර මේ කියන මාර්ගහිත උපදවන්නට ඕනේ. මාර්ගහිත උපදවන්නට නම් බෝධිපක්ඛිය ධර්මය ඇති කර ගන්නට ඕනි. ඒ බෝධිපක්ඛිය ධර්මය ඇති කරගෙන මාර්ගහිත උපදවනවා උපදවන්නේ ඉපදෙවීමෙන් සංසාර දුක නැති වෙනවා. ඉතින් මේ බෝධිපාක්ෂික ධර්ම ඉපදවීම කියලා කියන්නේ අර කලින් කිව්වනේ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය ලෙස සංසාර දුක පරමාර්ථ ඇත්ත බෙදලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගැනීමට පහසුව පිණිස. බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ අර කියපු පරමාර්ථ ඇත්ත නානා ක්‍රම වලට බෙදපු ස්කන්ධ ආයතන ධාතු ආරේ සත්‍ය වදී ලෙස බෙදපු නාම රූප ලෙස බෙදපු මේ පරමාර්ථ ධර්ම ගැන ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීම තමයි බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියලා කියන්නේ. ඒක ඒ වැඩිම මනාකොට සිද්ධ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මතා 37ක් පැහැදිලි කරලා පෙන්වුවා. මේ 37 හොඳින් තේරුම් ගත්තොත් අපිට එක එක ධර්මයේ වඩමින් බොහොම ඉක්මනින් මේ මාර්ගඥානිය ඇති කර ගැනීම සඳහා කටයුතු කරගන්න පුළුවන්. මාර්ගඥානියෙන් කරන්නේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් ක්ෂය කරලා දාන එක. හරියට හොරෙක් ඝාතනය කරනවා වගේ මේ කෙලෙස් ධර්මයෝ මේ මාර්ගඥානියෙන් ඝාතනය කරලා දානවා. මේ මාර්ගඥානිය නිකන් උපදින්නේ නැහැ. ලොකු වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙසයි උපදින්නේ. මේ වැඩසටහන තමයි බෝධිපාක්ෂික ධර්මයන් ඇති කර ගැනීම කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි මේ බෝධිපාක්ෂික ධර්ම ඇති කර ගැනීම තමයි මාර්ගසිත උපදවලා සංසාර දුකින් අත මිදින්න තියෙන ප්‍රතිපදාව. නිතා මේ බෝධිපාක්ෂික ධර්ම අප මනාවකට දැනගත යුතුයි. ඉතින් ඒ නිසා අපට ලැබිච්ච ආරාධනාවක් වශයෙන් ඉදිරි දිනවලදී ඉදිරියට පිළිවෙලින් මේ බෝධිපාක්ෂික ධර්මයෝ සැකවින් ශක්ති ප්‍රමාණයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. සරල වශයෙන් කියනවනේ මේ බෝධිපාක්ෂික ධර්ම කොටස් වශයෙන් හතක් තියෙනවා. මොනවද? සතිපට්ඨාන, ඉන්ද්‍රිපා, සතිපට්ඨාන, සම්‍යප්පදාන, ඉරිදිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග මාර්ගාංග ලෙස ඒවා තියෙන කොටස් වශයෙන් ගත්තොත් එම් සතිපට්ඨාන 4යි, ඉරිදීපා සම්‍යප්පදාන 4යි, ඉරිදීපාද 4යි, ඉන්ද්‍රිය 5යි, බල 5යි, බොජ්ජංග 7යි, මාර්ගාංග 8යි. සතිපට්ඨාන 4යි කියන්නේ කායානුපස්සනා සතිපට්ඨානෙ, වේදනානුපස්සනා සතිපට්ඨානෙ, චිත්තානුපස්සනා සතිපට්ඨානෙ, ධම්මානුපස්සනා සතිපට්ඨානෙ කියලා 4යි. සම්‍යප්පදාන වීර්ය වශයෙන් ගත්තොත් නූපන් අකුසල් නූපදීවීමට තියෙන වීර්ය, උපන් අකුසල් දුරු කිරීමට තියෙන වීරිය, උපන් කුසල් වැඩි දියුණු කිරීමට තියෙන වීරිය, නූපන් කුසල් ඉපදවීමට තියෙන වීරිය වශයෙන් 4යි. 4යි 4යි 8යි. ඉරිදීපාද ගත්තොත් ඡන්දය, ඉරිසංදිද්දි පාදය, විරිද්දි පාදය, චිත්තිද්දි පාදය, වීමන්සිද්දි පාදය කියලා 4යි. ඒතකොට ඔක්කොම 12යි. ඊළඟට ඉන්ද්‍රිය වශයෙන් ගත්තොත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය වශයෙන් 5යි. 12යි 5යි 17යි. බල වශයෙන් ගත්තොත් ශ්‍රද්ධා බලය, සති බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය වශයෙන් 5යි. 17යි 5යි 22යි. ඊළඟට බොජ්ජංග වශයෙන් ගත්තොත් සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්දි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය වශයෙන් 7යි. ඒතර 29යි. ඊළඟට මාර්ගාංග වශයෙන් සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙන් 8යි. 29යි 8යි 37යි. මෙන්න මේ 37 වෙන වෙනම සැකවින් දැනගත්තොත් පහසුවෙන් අපිට මේ ධර්මතා ප්‍රගුණ කරලා අර කියපු මාර්ගඥාන සංඛ්‍යාත බෝධි උපදවලා සතර දුකින් අත මිදෙන්නට පුළුවන්. ඒ නිසා සෑම මේ ධර්ම ශ්‍රවණය කරා වූ සෑම පින්වතුන්ටම මේ ධර්මය හොඳින් ශ්‍රවණය කිරීමේ මතක තියාගන්න, මේ කරුණ හොඳින් මතක තියාගන්න ඕනේ. මේ කියවෙන කරුණක් මතක තියාගත්තේ නැත්නම් මේ සිද්ද කරගෙන යන්නා වූ දේශනා මාලාවෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා නැවත නැවත මේවා ඇසීමට හරි ඒ නැවත විකාශන වෙනවා අසලා හෝ නැත්නම් ඒවා පොළවල සතහන් කරගෙන හරි නැවත නැවත ඒ පොත්පත් ආදී පරිශීලනය කර බෝධිපාශික ධර්ම ගැන තියෙන පොත්පත් ආදී පරිශීලනය කරලා මේ කරුණ හිතට වටහා ගන්න උත්සාහවත් වෙන්න. මේ ධර්මයේ ඇසීමෙන් සියල්ල වෙන්නේ නැහැ. හිතේ දරාගත යුතුයි, දරාගත් ධර්මයේ ප්‍රගුණ කිරීමයි අර්ථය සිද්ධ වෙන්නේ. ඒ නිසා සබුදු අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා උච්ඡංග පඤ්ඤ පුද්ගලෙක්, ඒ කියන්නේ ඔඩොක්කුවේ තියෙන ප්‍රඥා බඳු පුද්ගලෙක්, ඔහු බණ අහලා නැගිටිනකොට ඔඩොක්කුවේ තියෙන දේ විමදාතිනවා, විම දාලා යනවා. ඒ වගේ සිද්ධ වුණොත් කවදාවත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා මේ ඉදිරියේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ බෝධිපාක්ෂික පිළිබඳ විස්තරය මනාකර ශ්‍රවණය කෙරෙත්වා. ඒවා සිතේ දරාගෙන සෑම දිනාටම ඉක්මනින්ම මේ සතර දුකින් අත මිදින් ලැබේවා, ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසා ධර්ම ශ්‍රවණය සිද්ධ කරා වූ සෑම පින්වතුන්ටම මේ කුසල හේතුවෙන් නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරන් රක්ඛන්තු මම් පරන්ති.